तत्प्रदीप जन्मभूमि
जन्मभूमि
कदीप विजय भूमि
एक सत श्रीलंका संगमेन
उदार मातृभूमि
ආයුබෝවන් අද 2019 වෙසක් මස නැත්නම් මැයි මස 15 වැනි බුදු දින අපි ඔබගේ නිවසට එන්නේ මැයි මස වැදගත් තොරතුරු මෙන්ම ලංකාවේ හා ලෝ වටා තොරතුරුද රැගෙනයි. ලක්වැසි බෞද්ධයන්ට මෙන්ම ලෝවැසි බෞද්ධයන්ටත් වෙසක් පෝ දින වැදගත් වන්නේ සිද්ධාර්ථ කුමරුගේ උපතත් සිද්ධාර්ථ තවුසා බුදු බව අත්කරගත්තේත් බුදුන් වහන්සේ පිරිනිවන් පෑවෙත් වෙසක් පෝය දිනක නිසා. මේවා වෙසක් දිනට සීමා වූ විශේෂ මංගල අවස්ථාවන්. ඒ නිසා තෙමගුල් දින යනුවෙන්ද සමහරු හඳුන්වනවා. ඒ වගේම සිද්ධාර්ථ කුමරුගේ උපත සිදු වූ ලුම්බිනියත් බුදු වූ බුද්ධ ගයාවත් පිරිනිවන් පෑ කුසිනාරාවත් යන ස්ථාන බෞද්ධ ඉතිහාසයේ වැදගත් තැනක් ගන්නවා. සිද්ධාර්ථ කුමරු ඉපදී දින කීපයකින් රෝගාතුර වී මහමායා දේවිය මෙලොවින් සමු ගන්නේ තම ස්වාමියා වූ සුද්ධෝදන රජතුමා සොහොයුරිය වූ ප්‍රජාපති ගෝතමී නැගණියන්ද සෝක ගගක ගිල්වමින්. මරණ මංචකයේද අලුත උපන් බිලිඳු කුමරා තනිකර දමා යන්ට බැරිව ඇය කඳුළු සල්ලන්නට ඇති. එය ස්වභාවිකයි. ලෙඩ දුකින් තොරව වයසට යෑමෙන් මිය යෑමෙන් ඇතිවන දුක නැති කිරීමට එදා කවුරුවත් විසඳුමක් සොයාගෙන සිටියේ නැහැ. දුක නැති කර ගැනීමේ මාර්ගය හා ප්‍රශ්නයට පිළිතුරු ලැබුණේ මෙයට වසර 35කට පසුවයි. සල්ගසේ අවුල නිවැරදි කරගනිමු. සල්ගස සම්බුද්ධ චරිතය හා බැඳුණු පූජනීය වස්තුවක්. අපි සල්ගස ලෙස හඳුන්වාගෙන ඇත්තේ වැරදි ගසක් බව දැන් සොයාගෙන තියෙනවා. නිතර ඇසට ලක්වන රෝසපාට මලකින් හෙබි සල්ගස එදා බුද්ධ සමයේදී ඉන්දියාවේ උපමහාද්වීපයේ ආසන්නේවත් නොතිබුණු ගසක්. එය බ්‍රිතාන්‍යයන් විසින් ඉන්දියාවටත් ලංකාවටත් 1881 දී පමණ හඳුන්වා දුන් ගසක්. ඉතින් සිදුවත් කුමරු උපන්නේ මොන සල්ගසක් ළඟද? පේරාදෙණියේ උද්භිද උද්‍යානයේ සිටි කීර්තිමත් උද්භිද විද්‍යාඥයෙකු වූ මහාචාර්ය සිරිල් විජේසුන්දර මෙයට උත්තර සපයනවා. අපි සාමාන්‍යයෙන් සල් ලෙස හඳුන්වන්නේ කුරෝපීටා ගයනෙන්සිස් යන විද්‍යාත්මක නමෙන් හඳුන්වන ශාකයටයි. එහි ඉංග්‍රීසි නම කැනන් බෝල් ට්‍රී යන්නයි. මේ ශාකයේ ඵලය මලකඩකේ කාලතුවක්කු උණ්ඩයක් වැනි. එබැවින් කාලතුවක්කු උණ්ඩ ගස ලෙස ඔවුන් මේ ශාකය හඳුන්වනවා. එම ගස ලෙසිති ඩේසියා කුලයට අයත් ශාකයක්. ඉතා අලංකාර මල් කඳේ හටගන්නවා. එහෙත් ඉන්දියාවේ හෝ නේපාලයේ සල් වනවල ඇත්තේ මේ ශාකය නොවේ. ඒ ඉන්දියන් සල් වර්ගයක්. මහාචාර්යවරයා කියන්නේ සම්බුදු චරිතය හා සම්බන්ධ වන්නේ ඉන්දීය සල්ගස බවයි. ඉන්දියන් සල් යනු විද්‍යාත්මකව ෂෝරියා රොබුස්ටා ලෙස හඳුන්වන ශාකයයි. ඉංග්‍රීසි බසින් සල් ට්‍රී. මේ ශාකය අයත් වන්නේ ඩිප්ටේ රෙකා පසීයේ කුලයටයි. එනම් හොර කුලයේ ශාකයක්. මේ සල්ගස් අතු නොබෙදී ඉතා උසට වර්ධනය වෙනවා. ඒ කඳේ මල් හටගන්නේ නැහැ. සෙන්ටිමීටර් දෙකකින් පමණ කුඩා සුදු පැහැති මල් අතු අග දකින්නට ලැබෙනවා. කඩල ඇටයක් තරම් කුඩා ඵලය පියාපත් සහිතයි. ලා කොළ පාට පැහැති පත්‍ර එතරම් දිග නැහැ. එහි මල් පිපෙන කාලය සිදුහත් කුමරුගේ උපත සහ බුදුරජුන්ගේ පරිනිර්වාණය සිදු වූ කාලය සමගද සමපාත වෙනවා. පැරණි සංදේශය වැනි කාව්‍යයන්හි සඳහන් සල් ගස කුමක්ද? මහාචාර්යවරයා කියන්නේ එම සල් නම් කටු ඉඹුල් ශාකය විය හැකි බවයි. එම කටු ඉඹුල් මල් බිම වැටුණු පසු රතු පලසක් එලා ඇතිසේ පේනවා. එබැවින් ඒ කවීන්ට වස්තු බීජයක් වන්නට ඇති. අපේ රටේ ගම්වල නම් ඇතැම් විට සල් හා සම්බන්ධ වෙනවා. සල් පිටිය, සල් පිටි කෝරළය ඊට උදාහරණයි. සල් යනු හල් යන වචනින් බිඳී ආ බවක් පේනවා. හල්ගස යනු මුළු ලොවින්ම ශ්‍රී ලංකාවේ පමණක් දක්නට ලැබෙන ලංකාවටම ආවේණික වූ ගසක්. ලාංකිකයන් වන අපි බොහෝ විට සල්ගස වරද්දාගෙන ඇති නිසා ඒ තේරුම්ගත් උද්භිද විද්‍යාඥයන් පිරිසක් ඉන්දියන් සල් ලංකාවේ බෞද්ධ විහාර ස්ථානවල බෙදා දීමේ ව්‍යාපෘතියක් මෙයට වසර 8කට පමණ පෙර ආරම්භ කළා. නේපාලයෙන් ගෙන්වන ලද එම සල් බීජ රෝපණය කරනු ලබන්නේ පේරාදෙණිය උද්භිද උද්‍යානය තුල සුවිශේෂ ස්ථානයකයි. දැනටත් පළ 1000කට වඩා බෙදා හැර තිබෙනවා. මෙම කටයුත්ත කරන්නේ හුදෙක් ඓතිහාසික වරදක් නිවැරදි කිරීමට පමණක් බව මහාචාර්යතුමා සැලකනවා. එය බුදුදහමේ චිරස්ථියට හේතු වන බව ඔවුන් විශ්වාස කරනවා. මේ වගේ දෑ ලාංකික ජනතාවට පහදා දීම ගැන අපි මේ විද්‍යාඥයන්ට කෘතඥතාව පළ කරනවා.
Mata නල්ල තන්නේ ඉදි වුණු ගෞතම ශ්‍රී පාදස්ථාන යන නාම පුවරුව සුමන සමන් දෙවියන්ගේ ආරාධනය පිළිගෙන තෙවැනුවරට ලක්බිම ස්පර්ශ කළ බුදුන් වහන්සේ එම දෙවියන්ගේ ඉල්ලීම පරිදි තම වම් ශ්‍රී පාද සටහන සබර්ගමු පළාතේ පිහිටි ඇති අඩි 7359 උස මහවැලි කැලණි කළු වලවේ යන සියුමහා ගංගාවන්ට උපත දෙන සමනල කූටය මත තැබූ බව අප විශ්වාස කරනවා. කාලියාගේ ඇවෑමෙන් වනගත වූ මේ පෙදෙස යලි පිබිදීමක් ඇති වුණේ පළවෙනි විජයබාහු රජ දවසේදී. රට අල්ලාගෙන සිටි පරසතුරු දෙමළ සොලීන් ඉලවා දමා රට එක්සත් කළ පසු සොලී ආධිපත්‍යයෙන් පරිහානියට පත් වෙහෙර විහාර හා බෞද්ධ සිද්ධස්ථාන නැවත එතුමා ප්‍රතිසංස්කරණය කළා. එම රජතුමාගේ අඹගම්මුව සීලා ලිපියේ පේලි 58කින් යුක්තයි. එම ලිපියේ 1 සිට 21 දක්වා පේලි වලින් හෙළිවෙන්නේ ශ්‍රීපාද වන්දනාවට යන වන්දනාකරුවන්ගේ ආහාර පාන ආදී සඳහා ගිලිමලේ ග්‍රාමයේ ආදායම තෑගි කළ බවයි. එකල සමනල කන්දට යෑමට මාර්ග තුනක් තිබුණා. එනම් ගිලිමලේ පලාබද්ධහරහා උලපනේ කෙහෙල්ගමුව හරහා යන රජරට මාර්ගයන්ය. සමනල නගින විට සීත ගඟුලත් දෙවැනිව ඉදිකටු පානත් ඉන්පසු ගෙත්තම් පාන හැරමිටි පාන හා මහගිරි දඹද හමු වෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජලපෝෂක ප්‍රදේශයක් වන මේ කඳු වැටිය 1940 ශ්‍රීපාද අඩවිය අභය භූමියක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කළ අතර 2010 ලෝක උරුමයක් ලෙස නම් කෙරුණා. ලෝක පූජිත ගෞතම ශ්‍රී පාදස්ථානයට නල්ල තන්නේ දෙසින් එන පිවිසුම සඳහා කළුගලින් නිම කළ නාම පුවරුවක් සකස් කිරීමට බද්දේ ගම දෙල්පගොඩ නිවැසී බුද්ධික ගුණවර්ධන මහතාට මහත් ආශාවක් ඇති වුණා. එම අදහස ඇති වුණේ 2016 පමණ. රට පුරා විවිධ තැන්වලින් කළුගල් පරීක්ෂා කළත් අන්තිමේදී සුදුසු ගල ලැබුණේ බද්දගමින්ම පමණයි. ගල ටොන් 11ක් බරයි. පලාතේ භික්ෂුන් වහන්සේලා මිතුරන් බොහෝ දෙනෙක් මේ කටයුතුට සම්බන්ධ වුණා. කළුගලේ සිංහල බසින් ගෞතම ශ්‍රී පාදස්ථානය ලෙස කෙටුවා. දෙමළ නම මහාචාර්ය ඉඳුරාගාරේ ධර්මරතන ස්වාමීන් වහන්සේ විසිනුත් ඉංග්‍රීසි නාමය මහාචාර්ය ජේ.බී. දිසානායක මහතා විසිනුත් සකස් කෙරුණා. මේ කාර්ය සඳහා මාස 15ක් ගත වුණා. මේ අනුව බුද්ධික ඇතුළු තවත් 15 දෙනෙකු අවශ්‍ය යන්ත්‍ර උපකරණ ආදී සමග 2018 මාර්තු 27 නාම පූර්ව දොඹකරේක පටවාගෙන බද්දේ ගම සිට ගමන ආරම්භ කරා. ඊට පසු දින නල්ල තණ්ඩියට ළඟා වූ ඔවුන්ට රෑ 10:30 පමණ වෙන විට නාම පූර්ව සාර්ථකව ස්ථාපිත කිරීමට හැකි වුණා. මේ ඓතිහාසික සිද්ධස්ථානයේ ශ්‍රී විභූතිය අනාගත මත පරපුරට දායාද කරනුවස් මුල්‍යම අගයකින් මැනිය නොහැකි සුවිශේෂ මහඟු සත්කාරයක් කළ බුද්ධික ඇතුළු පිරිසට ශ්‍රී ලාංකික බෞද්ධයන් තම කෘතඥතාවය පළ කරනවාට නිසැකයි.
ಸಾಗರ ಸಿರಿತ ಲೆಸಿನ ಗೆತ್ತಂ ಪಾನಿ ಸೀತ ಕಂಬುಲಿ ನಾಲಾಸನ ಪಡು ಬೆನಗಿನಿ ಗೆತ್ತಂ ಕರ ಸಿರಿತ ಲೆಸಿನ ಗೆತ್ತಂ ಪಾನಿ
කරුණාවයි නදේ සැමටම සැපවේ සමන් දෙවි කරුණාවයි නදේ සැමටම සැපවේ දිලිදින් සුමන සුරින් දේසිත පැහැදී මුනි නන්දන සිරිපාද වඳින් ශ්‍රී
LTTE පරාජයට වසර 10ක් වසර 30ක් තිස්සේ තිබූ යුද්ධය ඒ අතරතුර ශ්‍රී ලංකාව පාලනය කළ එකදු ජනාධිපතිවරයෙකුටවත් අවසන් කර සාමය ලංකර දීමට අපොහසත් වීම අභාග්‍යයක්. ඔවුන්ට නොහැකි වූවාද නැතහොත් ඌමනාවක් නැති වූවාදයි අපි නොදනිමු. කෙසේ වුණත් 2005 බලයට පැමිණි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නොඑක් අවස්ථාවන්හි දෙමළ ත්‍රස්තයින්ට සාම මේසේ ළඟට පැමිණෙන ලෙස ආරාධනා කළත් එය කිසිදාවත් නොකරන දෙයක් නිසා රට වෙනුවෙන් යුද්ධයකට යුද්ධයෙන්ම පිළිතුරු දීමට තීරණය කළා. ඒගත් තීරණය මත අපගේ රණවිරුවන්ට ම්ලේච්ඡ දෙමළ ත්‍රස්තයන් මුළුමනින්ම විනාශ කර නන්දිකඩාල් කලපු අසලදී විජයග්‍රහණය කරන්න හැකි වුනේ 2009 මැයි 19 වෙනිදායි. තව දින 4කින් අපගේ මව් රටේ උපන් සිංහල ජාතියේ පැවැත්ම ගෙන යෑමට කැමති ලංකාවාසීන් සතුරු පරාජයේ 10 සංවත්සරය සිහි කරනවා. තම රට වෙනුවෙන් දිවිදුන් හා ආබාධිත රණවිරුවන්ටත් අන් රණවිරුවන්ටත් උපහාර දක්වනවා. මහින්ද රාජපක්ෂ මහතාටත් එවකට සිටි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාටත් යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාටත් ශ්‍රී ලංකාවාසීන් ණය ගැති. බොහෝ දිනාට මේ අවුරුදු 10 තුල සාමය පැවති නිසා අපි අත්විඳි භයානක සිද්ධීන් අමතක වී ඇති බව හැඟෙන නිසා එන් කීපයක් ඔබ හමු වේ තැබීමට සිතුවා. පරිගැනීමේ චේතනාවෙන් නොව අතීතයෙන් පාඩමක් ඉගෙනීම සඳහායි. 1985 මේ 14 වෙනි දින අනුරාධපුරයේ ශ්‍රී මහබෝධි අසල වන්දනාමාන කරමින් සිටි අහිංසක උපාසක උපාසිකාවන් වෙත බෝම්බ ප්‍රහාර කොට සිංහල බෞද්ධීන් 146ක් මරා දමා 85කට තුවාල කළේ මේ LTTE ත්‍රස්තයින්. නැගෙනහිර පළාතේ පොලිසියේ 600ක් පොලිස් නිලධාරීන් වෙඩි තබා මැරුවේ 1990 ජූනි 11 වෙනි දින. දිගම්පතනයේදී නාවික හමුදා සේවකයින් 103ක් මරා දැම්මා. සාමාන්‍ය පුරවැසියන් 150ක් පමණ මරණයට පත් වුණා. මේ 2006 ඔක්තෝබර් 16 වෙනිදායි. ඉතාමත් අහිංසක භික්ෂූන් වහන්සේලා ඇතුළු කුඩා සාමණේර පිරිසක් කඩුවලින් කපා අරන්තලාවේදී මෙරුවේ 1987 ජූලි 2 වෙනිදා. එදා මරණ ලද ගණන 60කටත් වඩා ඉක්ම වූවා. 1986 මැයි 3 වෙනිදා කටුනායකට පහර දීමේදී නිලධාරීන් 21ක් මිය ගියා. ඒ වගේම 1995 ජනවාරි 25 වෙනි දින බෞද්ධයන්ගේ මුදුන් මල් කඩ වූ දළදා මාලිගාවට බෝම්බ කැලූ වෙසේ එතනදී 17 දෙනෙක් මළා. 1995 අප්‍රේල් මස අගදී යුද හමුදාවට අයත් විශාල ගුවන් යානා දෙකකට පහර දුන් LTTE කොටින් එදා සිය ගණනක් බිලිගත්තා. 1987 අප්‍රේල් 17 වෙනි දින හබරණ බසකට පහර දී එහි ගමන් ගත් අය සමග අහල පහල සිටි මිනිසුන් 146ක් මරු දැක්කා. 1996 ජනවාරි 31 වෙනි දින කොළඹ මහා බැංකුවට බෝම්බ ගැසූ වෙලාවේ ලංකිකයන් පමණක් නොව ගනුදෙනු කර සිටමින් විදේශිකයන් ඇතුළු 91 දෙනෙක් මැරුණා. දෙහිවල දුම්රියේ බෝම්බය පිපිරි 66 දෙනෙක් මැරුණේ 1996 ජූලි 24 වෙනිදා. ත්‍රස්තය සිංහල බෞද්ධයන්ට පමණක් නොව මුස්ලිම් ජනතාවටද බෝම්බ ගැසුවා. ආගමික වතාවන්හි යෙදෙමින් සිටි මඩකලපුවේ කට්ටන්කුඩ මුස්ලිම් පල්ලියට පහර දී එහි භක්තිමතුන් 147කට මරු කැඳ වූයේ 1990 අගෝස්තු 3 වෙනිදායි. මා මේ සඳහන් කළේ පහර දීම් කීපයක් ගැන පමණයි. ඒ දවස්වල උදේට ගෙදරින් පිටත් වෙන වැඩිහිටියන් මෙන්ම පාසල් යන ළමුන්ද නැවත ගෙදර පැමිණීම ගැන සැක සංකාවක් තිබුණා. මන්ද කොයි වෙලේ බෝම්බයකට මුහුණ දෙන්න වේද කියා. මහා පාරවල් ඒ තරම්ම අනාරක්ෂිතයි. මේ රටේ අවුලට උල්පන්දම් දුන් පිටරටවල්ද නැතිවා නොවේ. ඔවුන්ට පුහුණු වීමට කඳවුරු ලබා දීම කෙරුණේ ඉන්දියාවේ. ඒ ඉන්දිරා ගාන්ධි අගමැතිනිය ලෙස සිටි කාලයේදී. ඈද තම ආරක්ෂක බඩයෙකු විසින් ඝාතනය කරනු ලැබුවා. පසු කලක අගමැති වූ රජීව් ගාන්ධි ලංකාවට තර්ජනය කර අපගේ ගුවන් දේශ සීමාවට ඉන්දියා ගුවන් යානා එව්වා. LTTE ප්‍රධානියා වූ ප්‍රභාකරන්ට වෙඩි නොවදින ඇඳුම් කට්ටලයක් තෑගි කළේ රජීව් ගාන්ධි බව වාර්තා වෙනවා. පසුව ගාන්ධි සමග නොක්කඩ වූ ප්‍රභාකරන් තමන්ගෙන් ගෝල කෙල්ලක් ලවා ළඟටම ගොස් බෝම්බයක් පුපුරවා ඔහුව මරා දැම්මා. ඒ 1991 මැයි 21 වෙනිදා. කල කල දේ පල පල දේ යනුවෙන් කියන්නේ කටකසනවාට නොවේ නේද?
ලෙස දෙව්බඹුතෝ තින්පිදුනේ පින්දිමේ පස්පිදක් දිලිහී නොයන්නට රන්නටත් ඇත සිවකුණේ නිපුරා එක හීනයේ මුළු ලෝකයා නිදනාරයේ දේශයේ මුර දේවතා එලිරෑ පුරා දැල් නීතියේ නෙහි හොමා වැඩු සිය පුතුන් අත අවිදරා වැද රර මතින් දෙපින්දක දැබැතින් හිස අත් මුදුන් දෙති පියවරුන් මෞවි මේ හිමි කම්පතා තම දිවි පිදූ කල ඒ පුතුන් ඉන්හෙලේ හැම මව්වරුන් ලය කිරි එලි ඇත උන්නමින් මලක් ලෙස දෙව්බඹුන් දෝතින් පිදුනේ පින්දිමේ පස් පෙදක් කිලිහි නොයන්නට රන්නටත් ඇත සිල්කොනේ නෙත්පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනාරයේ දේශයේ මුර දේවතා එලිරෑ පුරා දැල් වීතියේ මව් කුසින් නොව මෙහි කුසින් කිරිලක උපන් පිරු දරුවනේ ඔබෙන් නව පන ලබා මේ ජලි උපන්නෙමු අද දිනේ නැසියන් සොයුරන් ඔබෙන් අද දූපුතුන් පැම වේදිමේ අදවතින් අපි තිබබිමේ ඔබ තනි කළේ නැත කිසි දිනේ අදවතින් අපි දෙවිනේ ඔබ තනි කරේ නැත කිසි දිනේ හදවතින් අපි උදබිමේ ඔබ තනකලේ නැත කිසිදිනේ
ඔබ මේ සවන් දෙමින් සිටින්නේ නව ශ්‍රීලන්තයේ ඔක්ලන්ඩ් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් ප්ලැනට් FM 104.6 ඔස්සේ සෑම බදාදාවකම රාත්‍රී 8:15ට ගුවනට මුසුවන ජන්මභූමි ගුවන් විදුලි වැඩසටහනටයි. ලෝකෝත්තර සිටියත් දැන් ඔබට සතියක් මුළුල්ලේම www.planetaudio.org.nz/janmabhoomi වෙබ් අඩවිය හරහා අන්තර්ජාලය ඔස්සේ මීට සවන් දිය හැකි.
ලංකාවේ ප්‍රථම චිත්‍රාගාරයෙන් බිහි වූ ප්‍රථම සිංහල චිත්‍රපටිය බණ්ඩා කම්ස් ටු ටවුන්. ලංකාවේ තිරගත වූ 14 වෙනි කථානාද සිංහල චිත්‍රපටය වූ බණ්ඩා නගරයට පැමිණීම හෙවත් බණ්ඩා කම්ස් ටු ටවුන් චිත්‍රපටිය 1952 මැයි 4 වෙනිදා පරමුවරට තිරගත වුණා. ඒ වසර 67කට පෙර. චිත්‍රාගාරයකට සුදුසු ඉඩමක් තෝරා ගන්නත් එම කටයුට උදව් කරන්නත් මේ චිත්‍රපටයේ කතාවලියු ජෝසප් සෙනවිරත්නම් විකට නළුවාට ප්‍රථමයෙන් රුපියල් 500ක් දුන්නේ ලංකාවේ මුල්ම සිංහල චිත්‍රපටිය වූ කඩවුණු පොරොන්දුව නිෂ්පාදනය කළ SM නායගම් මහතා. ජෝසප් නළුවා නායගම් මහතා දුන් රුපියල් 500ෙන් කඳානේ ඉඩමක් ගත්තා. එම ඉඩම් කෑල්ල කන්දක් වූ බැවින් ඔහු එම කන්ද කප්පවා එහි පස් කියුබ් එක 125 ගණනේ විකුණුවා. අද තිබෙන 30 විදුලි බලාගාරයේදී උනේ කඳානේ ඉඩමේ පස්වලින්. ඉන්දියාවේ මදුරේ චිත්‍රාගාරය බංකොලොත්වන බව ආරංචි වූ බැවින් එහි ගොස් මේ අය එතන තිබූ ශබ්ද උපකරණ කැමරාවල් යනාදී මෙරටට ගෙනාවා. කඳානේ චිත්‍රාගාරය කඳානේ සුන්දර සවුන් චිත්‍රාගාරය ලෙස ඇරඹි මුල්ම චිත්‍රපටියේ වැඩ 1951 පටන් ගත්තා. ගීත 11ක් ඇතුළත් මේ චිත්‍රපටියේ සංගීතය කඩවුණු පොරොන්දුව සංගීතය සැපයූ මලයාලම් ජාතික නාරායන් අයියර් විසින් සැපයුණු ලැබුවා. ගායනය සඳහා වසන්තා සඳනායක, රුද්‍රාණි ලියනගේ හා දිනදාස ගුණසේකර දායක වුණා. ප්‍රධාන නළු ලිලියන් වූයේ ජෝසප් සෙනීරත්න, බර්නාඩ් පෙරේරා, නන්දා ලීලනායක, බර්ටි ගුණතිලක යන ආදීන්. හියුගෝ ප්‍රනාන්දු පළමුවරට රඟපෑවේ මේ චිත්‍රපටියේ. ලංකා බිහිවුණු ප්‍රථම වාණිජ චිත්‍රපටිය වූ මෙහි අතර ඒ සියලුම දර්ශන 100%ක්ම ලංකාවේ දර්ශනගත වීම හා කාර්මික කටයුතුත් ලංකාවේම සිදුවීම වැදගත් හා විශේෂ කරුණක්. SM නායගන් මහතා එකල තවත් ජනප්‍රිය චිත්‍රපටි කීපයක් නිෂ්පාදනය කළා. ප්‍රේම තරංගය, අහංකාර ස්ත්‍රී, මාතලන්, රම්‍යලතා, සොහොයුරෝ, නලගන ඉන් සමහරෙක්. අයිවෝ ඩෙනිස් 1932 මැයි 28 වෙනි දින සීදුවේ උපත ලබා ආයු 86ක් වළඳා 2018 ජූනි මාස 18 වෙනි දින බිය ගිය අයෝ ඩෙනිස් ලංකා ගීත ලෝලින්ගේ සිද්ගත් අමරණීය ගායකයෙක්. 1952 ජූනි මාස 13 වෙනි දින ඔහුට යන්තම් වයස අවුරුදු 20 වරෙන් හීන් සැරේ රිදී වළාවේ යන සුනිල් ශාන්තයන්ගේ ගීය සුනිල්ටම තම නිවසේදී ඇසුණු නමුත් මේ අතරමඟදී ගැයුමෙහි සුළු අඩුපාඩුවක් තිබුණු බව තමන්ට තේරුණා. සුනිල් ගැයූ ගීයේ එහෙම දෙයක් තිබුණේ නැති බව ඔහුට මතකයි. ඉතින් කවුද මේ මං වගේම හඬකින් ගී ගායන පුද්ගලයා? ගීය අවසන් වූ විටම එදා ගුවන් විදුලියේ නිවේදක වූ ලැඩි රණසිංහ මහතා ඒ ගීය ගැයුවේ අයෝ ඩෙනිස් බව කීවා. එකල ආධුනික ගායක ගායිකාවන්ගේ ගී ආධුනික පෑ යන මෙන් ගුවන් විදුලි වැඩසටහනක් ප්‍රචාරය වුණා. මේ අයෝඩෙනිස් සොයා ගැනීමට සුනිල් ශාන්ත, පැට්‍රික් දෙනපිටි මහතාගේ උදව් ඉල්ලුවා. ඒ අනුව සීදුවේදී අයෝගේ දෙමව්පියන් හමු වූ සුනිල් ශාන්ත සංගීත හැදෑරීමට මේ ළමයාට ආරාධනා කළා. තවම මාරිස්ටෙලා විද්‍යාලයේ උගනිම අවසන් කර නැති නිසා මෙයට පියා විරුද්ධ වූ නමුත් මවගේ කැමැත්තෙන් සංගීතය දියුණු කිරීමට කැමැත්ත ගත්තා. අයෝ එදා සිට සුනිල් ශාන්තන හෙළදිව මහා සංගීතඥයා ළඟ සංගීතය හැදෑරුවා. පසුව 1959 දී රජයේ සංගීත විද්‍යාලයේ විභාගයේ සමත් අයෝට රත්නපුරේ ගැටන් ගම විදුහලේ ජන සංගීත ගුරුවරයා ලෙස පත්වීමක් ලැබුණා. මේ වසරේ කුරුළු පරාදීසේ ගායනා කරමින් ගුවන් විදුලි ගායකයෙක් ලෙසද දොරට වැඩියා. 1974 අයවෝ රජයේ සංගීත විදුහලේ ගුරු උපදේශක ලෙස වැඩ කරන්න පටන් ගත්තා. 95 දී රජයේ සේවයෙන් විශ්‍රාම ගත්ත ඔහු නොනවත්වාම සංගීතය ගැන කටයුතු කරගෙන ගියා. 1956 තිරගත වූ ලෙස් ගේම්ස් පීරිස්ගේ රේඛාව චිත්‍රපටයේ අනුරාධපුර පොළොන්නරුව සීගිරිමන බන්දනී යන විරුදු ගායනා කරමින් විරුදු කාර්යා ලෙසද රඟපෑවා. ගීතරංගයකදී ඒ තමයි ආදරය යන ගීයෙන් ලංකාවේ ප්‍රථම තැන දිනාගත් අයෝ එම ගීය 1986 දී නවසීලන්තයේ පැවැත්වුණු ජගත් ගීත ගායනා තරඟයට ඉදිරිපත් කළා. සිහඬ ජාත්‍යන්තරට ගෙන ගිය මේ ගායකයා පසුව හිමකතර චිත්‍රපටයේ හොඳම පසුබිම් ගායකයා ලෙසද ජනාධිපති සම්මානය දිනාගත්තා. 2017 දී ජාතික නම්බුනාම උළෙලේදී කලාසූරී යන නම්බුනාමෙන් අයෝ ඩෙනිස් පිදුම් ලැබුවා. ඔහුගේ ගීත හහඬ ශ්‍රී ලංකා ගීත ලෝලීන්ට අමතක කරන්න බැහැ.
අනුරාපුර පොළොන්නරුව සීගිරි මන බන්දනීය කුළුණු පිළිම විසු සිතුවම් නන් සිතුවිලි රංජනීය පිමෙන් තිරුණු පොකුණු රීණු හැලි රන් පාටය ඉන්න හැවි නිල් ගැන් මෙන ගොයතය වසන්තයේ ඉරිමල් වන බිමුගී මීරෙන් පිරෙන්නේ මහියංගන කැලේ සැදින මී මදවල පැණි පෙරෙන්නේ පින්නේරියෙන් අවයවා පිටෝ පහිරි තලේ සිරිය විසි සුරුග දිගී ගයන් තවිදේ විටත් දැරිය ඔය හනේ පිල්වීරා මොනරැනිලින් අටයාල මල් දේ දුරු රටක් කරයි රැසි හනන රූනු යාල ගලාගත් පලිංගු කුමාරිය කරුවට දියගැලි දේවිය සිහින ලෝවක්ගේ අවට නං නිල්මලා මාල හංගා නිල් ගැටදිය යද ගංගාලිය කලාබතේ ගිරි පෙළ කරවා පියගල වනමුරේ කුජනාදරව් පිළිරැව් දෙයි දෙවේල තාලිට ගොවි බිමට බසේ කිරිඟි තිරෙන ප්‍රීනම් හැඩවන් වූව තලා සුන්දරීය මිනිමුතු මත වැඩෙන අපේ ලක්මව හරි පින්බරීය.
පාවාදීම දැනට ලංකාවේ සිදුවන දේශපාලන සිදුවීම් හා පිටරටියන්ට ගැතිවන අන්දම පෙරෙන විට වසර 200කට පෙරදීද තමාගේ වාසියට රට පාවා දුන් අය සිටි බව මතක් වෙනවා. 1815 දී බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර බ්‍රවුන් රිග්ගේ හමුදාව උඩරට ආක්‍රමණය කළ විට එම හමුදාවට රට ඇතුළට යෑම පිණිස තමන්ගේ ඉඩකඩම් හරහා යෑමට ඉඩ දුන්නේ එදා රටේ ප්‍රභූන් ලෙස කටයුතු කළ මොල්ලිගොඩ සහ එක්නැලිගොඩ නිලමේලයි. තමන්ගේ බඩවඩා ගැනීමේ ආශාවෙන් පෙළුණු මේ වගේ අය එදා ඉංග්‍රීසින්ට රට පාවා දුන්නා. දැනුත් කරෙන්නේ එයමයි. අපි කවදාවත් පාඩම් ඉගෙන ගන්නේ නැහැ. LTTE ත්‍රස්තවාදයේ පරාජය කිරීමට උදව් දුන් බුද්ධිංශය වත්මන් රජය අක්‍රීය කළා. ඒ වගේම රණවිරුවන් දඩයම් කළා. අපිට මේවා දැනගන්නේ මාධ්‍ය හරහායි. පාස්කු ඉරිදා සිදු අහස පොළොව නුහුලන අපරාධය ගැන කලින් දැනුම් දීලත් මුස්ලිම් අන්තවාදීන් අල්ලා නොගත්තේ ඇයි යන ප්‍රශ්නය හැම ශ්‍රී ලාංකිකයෙකුගේම මුවින් පිට වෙනවා. රජයේ එක් ඇමතිවරේ කියා සිටියේ තමාගේ පියා ඉරිදා වන සංහාරය ගැන දැනගෙන තමාට පල්ලියන්න එපා කියා කීවාලු. ඔහු සමාජ වෙබ් අඩවියටද පුවත්පත්වලටද හිනා වෙමින් මේ බව පැවසුවා. මුදල් ගොඩ ගැසීමත් බලේ රැඳී සිටීමත් විනා වත්මන් බලධාරීන්ට වෙන කිසි දෙයක් ඕනේ නැහැ. ඇමතිතුමා මේ බව නිසි නිලධාරීන්ට නොකීවේ මනුස්සකමට නිග්‍රහ කරමින්. දැන් සාමය උදා වෙලා ආරක්ෂාව හොඳ නිසා ළමයින් පාසල් වලට යවන්නේ අධ්‍යාපන ඇමති කියනවා. කරදරයක් වුණොත් එක ළමයෙකුට රුපියල් ලක්ෂයක රක්ෂණයක් කර ඇති බවද පවසනවා. දෙමව්පියන්ට එක් ළමයෙක් වටින්නේ රුපියල් ලක්ෂයයි. මේවා කියන ඇමතිලා මනුෂ්‍ය ගණයට අයත් අයද? හතුපිපෙන්නාක් මෙන් තැන් තැන්වල ඉදිකර ඇති මුස්ලිම් මද්රසා පාසල් වලට හා මඩකලපුවේ ශරියා විශ්වවිද්‍යාලයට රජයේ අනුමැතිය දුන්නේ මොන ඇමතිද? නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලාගේ පුතාට මෙම සරසාවියේ රුපියල් මිලියන 500ක කොටස් ඇති බව දැන් අනාවරණය වී තිබෙනවා. ලංකාව පුරාම, ඒ කියන්නේ හැම දිස්ත්‍රික්කයෙන්ම සිය ගණන් තොග ගණන් පිහි කඩු පුපුරවන ද්‍රව්‍ය වෙඩි උණ්ඩ, වෙඩි බෙහෙත්, පිස්තෝල, තුවක්කු යනාදී අවි පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. පාස්කු සංහාරයට සම්බන්ධ ව්‍යාපාරිකයන් ඔවුන්ගේ ගෝල බාලයන් අත්අඩංගුවට ගත්තත් ඔවුන් සමග ළඟින්ම ආශ්‍රය කළ මුස්ලිම් ඇමතිවරුන්ගෙන් නිකන්වත් මේ සම්බන්ධව ප්‍රශ්න කර නැහැ. සමහරු රටින් පිට වෙලා. මහබැංකු හොරකමේ මහා මොලකරු අර්ජුන් මහේන්ද්‍රන්ට රටින් පිටවෙන්න ඉඩහැර, පසුව ජනතාව රැවටීමට ඉන්ටපෝල් මගින් ඔහු සොයාගන්න වැරදරන බව රජය කියනවා. දැන් මුස්ලිම් ත්‍රස්තයන්ටද රටින් පිටුනාට පසු සොයන්න මහන්සි වෙන බැව් කියයි. කාවද රවටෙන්නේ? සංහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් තව්හීද් ජමාත් සහ ජමාතේ මිල්ලතු සෙයිලාන් යන සංවිධාන දෙක තවමත් ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමට අවශ්‍ය නිල ගැසට් පත්‍ර රජය විසින් මේ වනතුරුත් නිකුත් කර නැහැ. හදිසි නීතිය මත මේවා තහනම් කිරීමට පුළුවන්. එසේ කරන බවට ජනනායකයා පොරොන්දුව දුන්නේ අප්‍රේල් 27 වෙනිදා. මුළු රටම විනාශයට පත්වන තුරු බලා සිට දඩයම් කරමින් සිටි ත්‍රිවිධ හමුදාව රට ආරක්ෂා කිරීමට හදිසියෙම ඕනෑ වුණා. හමුදාව එලවන්න එලවන්න කිය උතුරයායටද දැන් හමුදා ආරක්ෂාව ඉල්ලනවා. අනේ මෙහෙම බලලෝභී දේශපාලක පිරිසක්! වසර 10ක සාමයෙන් පසු නැවතත් පාරේ බැහැලා යන්න බැරි කාලයක් උදා වෙලා. පසුගිය 8 වෙනිදා ලංකාවේ කලින් සිටි ඇමරිකානු තානාපති රොබර්ට් බ්ලේක් මහතා බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදී දේශනයකදී මෙන්න මෙහෙම කීවා. The incumbent government should establish a high level of group of technocrats similar to the one existed when Gotabaya Rajapaksa was defense secretary to prevent terror attacks in the country. මේ ඔහුගේම වචන. බටහිර රටවලට ආවඩබින් අපගේ ත්‍රිවිධ හමුදාවටම නිග්‍රහ කරන එක දැන්වත් නැවැත්වුවොත් හොඳයි. අපි පාරේ බැහැලා යන්නෙත් රැට නිදාගන්නෙත් ඔවුන්ට පින් සිදුවන්නයි. ඔවුන්ට තෙරුවන් සරණයි.
රකින ජීවිත රකින අභිමානවත් මුර දේවතා යෝධ බල වෙර ඉරිය ලැබගෙන මව්බිමට මගේ වාසනා විපුල ඉරියෙන් විදුල ඉරියෙන් දිනේවා මුර දේවතා ආයු රක්කන්තු ආවඩා ආයු රක්කන්තු ඔබ රකින රට මාතෘභූමිය අගී ස්වර්ගයටත් වඩා අගී ස්වර්ගයටත් වඩා චිරංජීවතු චිරංජීවතු ආයුරක්කන්තුලා වඩා සිනාසෙන් නීරැතිවා සිනාසෙන් නීරැතිවා තිරංජීවතු තිරංජීවතු ආයුරක්කන්තු ආවලා රට රකින ජීවිත රකින අභිමානවත් මුර දේවතා බල වෙර කිරිය ලැබගෙන මව්බිමට මගේ වාසනා විපුල බිරියෙන් ඉදුල දිරියෙන් දිනේවා මුණ දේවතා ආයුරක්කන්තු ආවලා ආයුරක්කන්තු ආවලා ආයුරක්කන්තු ආවලා ආයුරක්කන්තු
ලංකාවේ දිගම කේබලය සංචාරකයන් බහුලව දකින ලැබෙන ඇල්ල ප්‍රදේශයේ පිහිටි අක්කර 98 හෝටල් ආයතනය මගින් පවත්වාගෙන යන ත්‍රාසදනක ක්‍රීඩාවක් තමා කේබලයක එල්ලි උස තැනක සිට පහත් තැනකට ගමන් කිරීම. දැනට ලංකාවේ පවතින දිගම කේබලය zip line මෙයයි. එයට flying ravana ලෙස නමක් දී ඇත. මෙහි සම්මත දිග මීටර් 550ක් පොළවේ මට්ටමේ සිට මීටර් 80ක් පමණ ඉහළින් පිහිටා ඇති. මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර් 80ක් පමණ වෙනවා. ලිටල් ඇඩම්ස් පීක් කඳුවැටියේ බෑයුමේ පිහිටි පිවිසීමේ අට්ටාලය මගින් නිදහසේ එන කෙනෙකුට මීටර් 550ක් දිග කේබලයේ කෙල්ලි විනාඩියකට ආසන්න කාලයක් මුළුල්ලේ අහසේ ඇදී යමින් පහළ පිහිටි පිටවීමේ අට්ටාලයට එක්සිට් ප්ලැට්ෆෝම් එකට ළඟා විය හැකියි. මේ බිහිසුණු හා ත්‍රාසදනක ක්‍රියාකාරකමට බොහෝ සැලසුම් අවශ්‍යයි. මිනිස් ආරක්ෂාව උපරිම ලෙස තිබිය යුතුයි. බන්ජි පැනුම් කියන්නේ බන්ජි ජම්පින් උපදේශකයෙකු ලෙස කේබල් තරණ උපදේශකයෙකු ලෙසද වසර 12ක පළපුරුද්දක් ඇති නෙදර්ලන්තික දාතික මැක් මහතා මෙම ව්‍යාපෘතිය කටයුතු කරනවා. මේ යට්ටාල කේබල් හෙල්මට් හා අනිකුත් අවශ්‍ය උපකරණ ගෙන්වන්නේද නෙදර්ලන්තයෙන්. මේ සියල්ල නිර්මාණය කරනු ලැබුවේද නෙදර්ලන්ත සමාගමක් විසින්. මැක් මහතාට පරිපාලනය සඳහා සම්බන්ධ වීමට මනා පළපුරුදු කෙනෙක් ඕනෑ වුණා. ඉන්දියාවේ නේරු විශ්වවිද්‍යාලයේ කඳු තරණ පාඨමාලා සිදු කර කඳු තරණයේ රොක් ක්ලයිම්බින් යෙදෙන ශ්‍රී ලාංකික නදීෂ් දිලුම් මහතා ඒ සඳහා තෝරා ගන්නු ලැබුවා. හිමාලයේ කඳු කීපයක්ම තරණ කළ පුරුද්දක් ඔහුට ඇත. හිස් අහස්තලය තුල මෙලෙස පියඹා යෑමේ ත්‍රාසජනක දඩදකීම ඔබටත් විඳිය හැක. දකුණු දිග ආසියාවේ සුපිරි ධනවතා ඉන්දියාවේ රිලයන්ස් සමාගම් අයිතිකරු මුකේෂ් අම්බානිගේ සුද්ධ වත්තකම ඇමරිකන් ඩොලර් බිලියන 45ක් බව වාර්තා වෙනවා. ලංකා මුදලින් එය රුපියල් බිලියන 8000ක්ට කෙට්ටුයි. ඉන්දියාවේ හා දකුණු දිග ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස අම්බානි ලෝක ධනවතුන් අතර 19 වෙනි ස්ථානයේ ඉන්නවා. මේ ළඟදී ඔහුගේ දියණියගේ විවාහ මංගල්‍ය සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 100ක් වියදම් වුණු බව වාර්තා වෙනවා. මේ වගේ කෙනෙක් ජීවත් වන්නේ කොහොම නිවසකද? අම්බානි පවුල තට්ටු 27කින් යුත් නිවසක බොම්බායේ පිහිටා ඇත. ඒ අතර එහි නම ඇන්ටිලියා නමින් අඳුනු ලබනවා. නිවසේ වටිනාකම ඇමරිකන් ඩොලර් බිලියන 2ක් ලංකා මුදලින් රුපියල් බිලියන 360ක් නිවස අඩි 570ක් උසයි. මුළු බිම් ප්‍රමාණය වර්ග අඩි 104ක්. නිවසේ නඩත්තුව සඳහා සේවකීන් 600ක් පමණ යොදා තියෙනවා. 50 දෙනෙකුට අසුන් ගත හැකි සිනමා ශාලාවක්, රූපලාවන්‍ය ගාරයන්, ස්පා කීපයක්, බෝල් රූම් නැටුම් ශාලාවක්, පිහිනුම් තටාක කීපයක්, නර්තනාගාර, යෝග යාමශාලා ආදී මෙයට ඇතුළත් වෙනවා. මෙහි තට්ටු 6ක්ම වෙන් කර ඇත්තේ අම්බානි පවුලේ මෝටර් රථ වෙනුවෙන්. රථ ගාල් වල වාහන 170ක් පමණ ගාල් කර හැකි. රථ සර්විස් කිරීම සඳහා වෙනම සර්විස් ස්ටේෂන් එකක්ද තිබෙනවා. ගුරුනැගිල්ලේ ස්වාභාවික සිසිල්භාවය රැක ගැනීම සඳහා මෙතන උද්‍යාන කීපයක්ද සදා තිබෙනවා. හෙලිකොප්ටර් ගොඩ බෑම සඳහා අංගණයන් 3ක්ද ගොඩනැගිල සතුයි. මේ සුවිසල් මන්දිරයේ ඉදි කෙරුණේ 2010 වසරේදී.
මිට කාසිපනාන්
හොඳ හැටි තියනවනම් ඉතකන දිව්‍ය ලෝකේ මවන්නම්
ස්වීටහාර්ට් ඔය මට නාදරනම්
මල වගේ කරේසියා හෙලිකොප්ටරේ වගේ දුවන්නම්
ආත මිට කාසිපනාන් හොඳ හැටි තියනවනම්
ඉතකන දිව්‍ය ලෝකේ මවන්නම්
ඩාලින් ඔය මට නාදරනම්
මල වගේ කරේසියා හෙලිකොප්ටරේ වගේ දුවන්නම් රජසම පරාදයි මට හරි විනෝදයි රත්තරනේ
ආත්මිට කාසිපන හොඳ හැටි තියනවන
හිතගෙන දිව්‍ය ලෝකේ මවන්නම්
පැටියෝ ඔය මට ආදරෙන
මල වගේ කරේ තියන් හෙලිකොප්ටරේ වගේ දුවන්න
ආත්මිට කාසිපන හොඳ හැටි තියනවන
හිතගෙන දිව්‍ය ලෝකේ මවන්නම්
ඔය මට ආදරෙන
වග කරේ තියන් හෙලිකොප්ටරේ වගේ දුවන්න සීතල කතාවයි කොමල හිනාවයි මට ලැජ්ජයි
ආත්මිට කාසිපන හොඳ හැටි තියනවනම්
ඉතකන දිව්‍ය ලෝකේ මවන්නම්
ඩාලි ඔය මට ආදරෙන
මල වගේ කරේ තියන් හෙලිකොප්ටරේ වගේ දුවන්නම්
මෙයා ආත්මිට කාසිපන හොඳ හැටි තියනවනම්
ඉතකන දිව්‍ය ලෝකේ මවන්නම්
මේ දස දෙනා ඔබට මතකද? මහාවංශයේ වීරවරයෙක වූ දුටුගැමුණු මහරජතුමාගේ හමුදාවේ දස මහා යෝධයන් සිටි බව අප අසා තිබෙනවා. යෝධයන් කීවේ ඉතාමත් ශක්තිවන්ත පුරුෂයන්ටයි. නන්දි මිත්‍ර මුලින් මිත්‍රයන නමින් හඳුන්වනු ලැබූ මොහු තම මාමා සමග අනුරාධපුරයේ එලාරගේ හමුදාවේ සේවය කළා. ඇතුන් දස දෙනෙකුගේ ශක්තියක් ඔහුට තිබූ බව මිනිසුන් එදා කීවා. පසු කලක ඔහු රුහුණට ගොස් ගැමුණු කුමරාගේ හමුදාවේ සේවයට බැඳුනා. සුරනිමල ඔහුගේ මුල් නම නිමලයි. දිවීමේ දක්ෂ ඔහු පසු කලක සුරනිමල වුණා. ගෝටයිම්බර ඔහුගේ මුල් නම ගෝටා. කැලේ තිබූ ඉම්බරගස් තනියම ගලවා අක්කර විශාල ප්‍රමාණයක් සුද්ධ කළ පසු පවුලේ උදවිය ඔහුට ගෝටා ඉම්බර යනුවෙන් කතා කළා. තේර පුත්තාභය රෝහණ නම් කෙනෙකුගේ පුත්‍රයෙක්. මහා සුම්ම නම් භික්ෂුව ළඟ මහන වුණා. ගැමුණු කුමරුගේ ඇමතිවරුන් හමුදාවට ශක්තිමත් අය සොයාගෙන යන අතර එක්කෙනෙක් පන්සලක් ළඟ පොල් ගසක් සොලවා පොල් ගෙඩි බිම දැමුවා. මේ දුටු සාමණේර තැන අර ඇමතියා තම මහපට ඇඟිල්ලෙන් ඇදගෙන විත් ඈතට විසිකලා. ගැමුණු කුමරු මේ අසා ඔහුට තම හමුදාවට බැඳීමට ආරාධනා කළා. තම රට වෙනුවෙන් හමුදාවට බැඳී තේර පුත්තාභය යුද්ධය අවසන් වූ පසු නැවත මහණ වුණා. මහාභරණ කුමාර නම් කෙනෙකුගේ පුතෙක් වූ මහාභරණ කුඩා කල සිටම විශාල සතුන් එල්ලුවා. ඔවුන් මැරීමටත් ඉක්මනින් දිවීමටත් හැකියාවක් තිබුණා. වේලු සුමන වේලු හා සුමන යන යාළුවන් දෙදෙනා මතක් වීම පිණිස වසබ නම් ගෙහිමියා තම පුතුට වේලු සුමන කියා නම් තැබුවා. ඔහු දක්ෂ අශ්වාරෝහකයෙක්. කංජ දේව කකුලේ ආබාධයක් නිසා නොන්ඩි ගැසීම හේතුවෙන් කංච දේව යන නම පටද වැදුනා. මීහරකෙක් වුණත් අතින්ගෙන විසිකිරීමට ශක්තියත් ඔහුට තිබුණලු. පුස්ස දේව ඔහු දක්ෂ ඊතල විදින්නෙක්. ඒ වගේම සක් පිඹින විට මුළු ගමම හෙලවෙනවා. ඔහුගේ ඊතලය උසබ අටක් දුර යනවා. උසබ අටක් යනු අඩි දෙසිය හතරක්. ලබිහ වසබ මුල් නම වසබයි. ඉතාමත් ඉක්මනට පොළොව හාරා වැව් බැඳීමට දක්ෂ හෙයින් ලබිය යන කොටස එක්වී ලබිය වසබ වුණා. ලබිය යනු ලාභය නැත්තම් තෑග්ගක්. මහා සෝන තිස්ස ගෙහිමියාගේ පුත් සෝනට කුඩා කල සිටම මහා ගස් උගුලන්න පුළුවන්. ශක්තිමත් අය මහා යන ව්‍යවහාර වීම අදටත් එදාටත් සාමාන්‍ය දෙයක්. වසර 2000කට පෙර මෙවැනි අසාමාන්‍ය ශක්තිමත් පුරුෂයන් ලංකාවේ සිටියාද කියා සැකයක් සමහරුන් අතර පවතිනවා. ඒ සැකය කෙසේ වුණත් අපි දැන් සඳහන් කරන්නේ මෑත ඉතිහාසයේ එවැනි කෙනෙක් ගැනයි. 18 වැනි සියවසේ 1747 සිට 1782 දක්වා උඩරට රාජ්‍ය කළ කීර්තිශ්‍රී රජතුමාගේ කාලේ මල්ලව පොර ජනප්‍රිය ක්‍රීඩාවක්. එදවස මල්ලව යුද්ධය නමින්ද මේ හැඳින්වුණා. මේ කාලයේ බුරුම දේශයෙන් මල්ලව පොර ශූරයෙක් රජවාසලට පැමිණ තමා සමග සටන් කළ හැටි කෙනෙක් ලංකාවේ ඉන්නවද කියා අභියෝග කළා. රජතුමා තම අනබෙර කරුවන් අමතා ඔවුන් ලවා මුළු රට පුරාම අනබෙර පණිවිඩයක් කියවුවා. අසව්වසව් අපේ රටට මල්ලව පොර ශූරයෙකු ඇවිත් ඉන්නවා. ඔහු හා සටන් කර ජයගන්න කෙනෙකුට වටිනා තෑගි බොග්ග ලැබෙන බව රජතුමා පවසනවා. ගමගෙදර රාලනැම් තරුණයා තවත් ගැමියන් කීප දෙනෙක් සමග කුඹුරේ වැඩ කරමින් සිටින විට මේ ඇසි එම අභියෝගය බාරගත්තා. අනබෙර කරුට තම කැමැත්ත පළ කර සිටි ඔහු රජතුමාට දන්වා සිටිනට කීවා. ගමගෙදර රාලගේ මුල් ගෙදර හල් ඔළුව උඩගම පිහිටා තිබුණා. දෙමාපියන්ට කියා රජවාසලට යන්න පිටත් වූ පසු මගදී අන්නිවත්ත ගල් කන්දෙන් කිතුල් ආරන් කියන්නේ පීදී නැති ගස් දෙකක්ද ගලවාගෙන අත් දෙකට අරගෙන කන්දෙන් බැස අස්ගිරිය හරහා මහවාසලට ගියා. ඔහු රජවාසලට යන්නට පෙර බුසල් භාගයක බත්කා කිරි මුට්ටි 14ක් ආහාරයට ගෙමින් මෙන් පසු බඩ පුරවා ගත්තා. සාමාන්‍යයෙන් මේ රජ කාලයේ ගස් ඉදිරීමේ තරගද තිබුණා. කිතුල් පුවක් වැනි ගස් මේට අයත් වුණා. ශක්තිමත් පුරුෂයන් අත් දෙකෙන් ගස් ඉදිරීමේ තරඟවලට සහභාගී වුණා. ඉතින් අර කිතුල් ගස් දෙකත් අතේ තියාගෙන රජවාසලට පැමිණි ගමගෙදර රාළ එය මහ මළුවේ දමා මල්ලව පොරයට පැමිණි බව රජවාසලේ ඇත්තන්ට දැනුවා. සටන් කිරීමට පෙර රජවාසලෙන් තරඟකරුවන්ට කෑම සැපයුවා. ඔවුන්ට කිරිබත් හා පොල් ගෙඩි දෙකක් දුන්නලු. ගමගෙදර රාළ පොල් ගෙඩි දෙක කටුත් සමගම මිරිකා බුරුම තරඟකරුවාටත් දී තමනුත් කෑවා. මේ දුටු මල්ලව පොර ශූරයා බියවි හොරෙන්ම යන්න සූදානම් වුණා. නමුත් තරඟයට සියල්ල සූදානම් කර රජතුමා තරඟය නැරඹීමට පත්තිරිපුයට පැමිණියා. ඔහුට දැන් මගහරින්නට බැහැ. මහමාළුවේ සුදු පැහැති රවුමක් නැත්තම් වලල්ලක් ඇඳ තිබුණා. දෙදෙනාගෙන් එක්කෙනෙක් රවුමෙන් පිටතට දැමිය යුතුයි. වහාම ඉදිරියට පැන්න ගමගෙදර රාළ බුරුම සටන්කරු උස්සා වලල්ලෙන් පිටතට විසි කළා. ඔහු බිම වැටී මිය ගියා. රජතුමා පොරොන්දු වූ පරිදි තෑගි භෝග ජයග්‍රහකයාට දුන්නා. ගමගෙදර රාළ හා ඔහුගේ පරම්පරාවට පරිහරණය කිරීම සඳහා ගම්වරයක් වශයෙන් 65 අමුණක ඉඩමක්ද අතට දමන්නට රන් විල්ලුව නමින් වලල්ලක්ද කීර්තිශ්‍රී රාජසිංහ රජතුමා ලබා දුන්නා. එදවස එය තනි රත්තරණින් සාදා තිබුණා. මේ දුන්නේ ගමගෙදර රාළගේ බාහුවේ පැළඳීම සඳහායි. විල්ලෝ නැත්තම් රන් වලල්ල ලැබුවහෙන් එම පරම්පරාවට විල්ලෝරන් මුදියන්සේ යන වාසගම ලැබුණා. මේ ගමගෙදර රාළ හෙවත් විල්ලෝරන් මුදියන්සේ 8 පරම්පරාව නියෝජනය කරන විල්ලෝරන් මුදියන්සේගේ අබේරත්න බණ්ඩා දැනට 60 වියේ පසු වෙනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලිපිකරු සේවයේ සිට විශ්‍රාම ලැබ දැනට ඔහු පිළිමතලාව ගඩලාදෙණිය ග්‍රාමයේ ජීවත් වෙනවා. දැනටත් ශක්තිමත් පරම්පරාවකින් එන කෙනෙක් ජීවතුන් අතර සිටින විට අපට දුටුගැමුණු රජුගේ යෝධයන් ගැන විශ්වාස කළ නොහැකිද?
ඉන්න මර බලය ආදිය විපතින් ගලවන්නේ පුතමේ නුඹගේ උතුරුමයනේ රස මහ බලයක් නගමින්නේ කුමරෙක් එනවා ඌරු පැලැස්සේ ගලවන්නේ පුතමේ නුඹගේ උතුරුමයනේ රස මහ බලයක් නගමින්නේ කුමරෙන් එනවා ඌරු පැලැස්සේ
රය පිරිලා සුවඳ මල් ගොමු වල පැතිරෙන්නේ කපුරුද සඳුන්ෙක්ව එය වැඩි කරමින්නේ සෙන්දෑයාමි හමන මද නල සිසිලවුනේ පුරහඳ අහස අලු කරමින් පායන්නේ දහසක් තාරකා වන්දිලිසෙයි අහසේ පන්සල වට පිටා නිසසල සිත සැනසේ ඇඟලු සුදු වතින් දහසත් අය පිවිසේ එකලස් සිතින් නම දින පිවිතුරු මනසේ තෙමගුල් දිනය බුදු රජුගේ සමරන්නේ නිවසේ පහන් දවලා පූජා කෙරුණේ එල්ලෙන කොඩි වැලෙන් ලස්සන වැඩි වෙමිනේ බැතිමත් ජන සාදුකාරෙන් හඬ දෙන්නේ ඉතින් දයබර ජන්මභූමිය සන්නේනි කෙමෙන් කෙමෙන් කාලය ගත වී දැන් ඔබෙන් සමුගන්න වෙලාව ඇවිත් අද ජන්මභූමි වැඩසටහනේ සම්පූර්ණ පිටපත සහ හඬ දායකත්වය පර්සන් රද්දසනායකගෙන් එක්සත් ශ්‍රී ලංකා සංගමය වෙනුවෙන් අද වැඩසටහන නිෂ්පාදනය කර තාක්ෂණය සපයා මෙතෙක් වෙලා ඔබ සමග රැඳී සිටි මම නිලුපුල් රුවන්මාලි යලිත් මෙවන් වැඩසටහනකින් ඔබ හමුවන තුරු ඔබට සුබදායි රාත්‍රියක්
We wish you a happy Vesak, a happy Happy Vesak Day.